පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා.
කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ මේ වන විට රාජ්‍ය රෝහල් සහ මහජන සෞඛ්‍ය ආයතන පුරා අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි සහ දිගු කාලීන හිඟයකට මුහුණ දී ඇත. මෙම අර්බුදය 2022 සිට තද වී ඇති අතර දැන් මෙය ජාතික මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයකට පත් වී ඇත. මේ පද්ධතිමය, මූල්‍යමය සහ පරිපාලනය අපෝසත්භාවයෙන් එකට ඒකාබද්ධ වීමකින් උද්ගත වී ඇති අර්බුදයකි. මම මෙම ගරු සභාවේ අවධානය යොමු කරන්නේ පහත සඳහන් ඍජු හේතු කිහිපයකටය. 1. අයවැය සීමාවෙන් සහ විදේශ විනිමය අර්බුදය. 2. මධ්‍යස්ථ පුරුදු තදබදය. C. හදිසි මිලදී ගැනීමේ සහ පාරදාතාවයේ අඩුකම. D. තොග කළමනාකරණයේ අසාර්ථකත්වය සහ F. ආයතනයෙන් සහ මත වැඩි අවශ්‍යතාවය සහ දුර්වල දේශීය නිෂ්පාදනය. මෙම අර්බුදය නිසා රෝගීට ලැබෙන සේවාවන් බාධ වී ඇති අතර පෙරමුණේ සිටින සෞඛ්‍ය සේවකයන් වැඩිපුර ලෙස පීඩා විඳී ඇති අතර රජයේ සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනීම හැකියාව පිළිබඳව මහජන විශ්වාසය බිඳී ඇත. මෙය ජීවිත ආරක්ෂා ඖෂධ, ඉන්සුලින්, ප්‍රතිජීවක ඔන්කොලොජී ඖෂධ සහ උදාහරණ ලෙස රක්ත පීඩනය සහ දියවැඩියාව සම්බන්ධයෙන් බලපෑම් මතුවී ඇත. අපි වහාම සහ තීරණාත්මකව ක්‍රියාත්මක විය යුතුය. විශ්වාසය ප්‍රතිසාධනය කිරීම, ජීවිත ආරක්ෂා කිරීම සහ පද්ධතිය බිම් මට්ටමේ නවීකරණය කිරීම සඳහා. එබැවින් මම ගරු අමාත්‍යතුමාගෙන් මෙහි දැක්වෙන අත්‍යවශ්‍ය විශේෂ කාරණ පැහැදිලි කළ හැකිය අවක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම යම් දේවල් කියුවේ නැහැ, වෙලා ඉතුරු කරන්න. මගේ ප්‍රශ්නය 1. රාජ්‍ය රෝහල් ඖෂධ හිඟ තත්ත්වය මේ වන විට කුමක්ද? කලාප සහ වර්ග 90 වෙන්කොට ලබා දෙන්න. 2. ජාතික ඖෂධ ලේඛනය සඳහන් අත්‍යවශ්‍ය ඖෂධ වලින් 100% කීයක් පසුගිය මාස 12ක කාලය තුළ අවම තොග මට්ටම වලට අඩු වී තිබේද? 3. ඖෂධ සඳහා අපුරුදු ටෙන්ඩර් කීයක් ප්‍රමාද වුණාද, අවලංගු වුණාද, නැතොත් අසාර්ථක වුණාද? මෙම සම්බන්ධයෙන් ගණකාධිකාරී ජනරාල් සහ කෝප් කමිටිය නිර්දේශ අනුව කුමන විශේෂ සෙසු ප්‍රතිසංස්කරණද සිදු කර ඇතිද? 4. සෞඛ්‍ය අමාත්‍යාංශයේ MST, SPC සහ පෞද්ගලික සැපයුම්කරුවන් අතර සම්බන්ධතාවයේ බිඳවැටීමක් සිදු වී ඇතිද? එසේ නම් එය නිවැරදි කිරීමට යොදාගන්නා ක්‍රම මොනවාද? 5. අධි අවශ්‍යතා යටතේ ගනුදෙනු විවෘත ටෙන්ඩර් සහ WHO ආධාරිත ක්‍රමයක් යටතේ ගනුදෙනු සඳහා මෙම වන විට පවතන සාමාන්‍ය කාලය කීයද? මෙය ජාත්‍යන්තර හොඳ ක්‍රියාමාර්ගයක් සමග කොපන ගැලපේද? good practices. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ප්‍රොකියුමන්ට් එකේ කථානායකතුමා මතක් කරන්න අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් දවස් 198ක් යනවා රජයේ මේ ප්‍රසම්පාදන වැඩපිළිවෙලට. දැන් මේකත් එක්ක යම් විදිහක උසාවියන් අවස්ථාව ආවම අවුරුදු එකහමාරක් විතර යන ප්‍රශ්නයක් ගැන තමයි කියන්නේ. ඒ නිසා මම මේ අහන්නේ මේ වැනි දේවල්ට වැඩිය මේක රජයේ පෞද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැදෙවම මාසෙකින් මේ අවුරුදු එකහමාරක් දෙකක් යන්න තියෙන හැකියාව ඇති කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් තමයි මේක මම ඉදිරිපත් කරන්නේ. 6. සම්පූර්ණ සැපියුම් ජාලය තුළ කාර්යක්ෂමතාවය හා පාරදාතාවය වැඩි දියුණු කිරීම සඳහා ගනුදෙනු පද්ධතියෙන් හෝ සජීවීව තොග මොනිටරින් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජය සලකා බලනවාද? 7. ගුණාත්මක භාවය, කලාත්මක භාවය සහ මූල්‍ය වගකීම නීතිමයට බලපැවත්ව සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීම සහිතව ජාතික ඖෂධ ගනුදෙනු ප්‍රතිපත්තියක් සභාගත කිරීම සඳහා රාජ්‍ය කැමතිද? 8. MSD, SPC, NMRA සහ රෝහල් අතර සම්බන්ධකම් තොග පද්ධතියක නොමැතිවීමේ හේතු කුමක්ද? එය කවදා ක්‍රියාත්මක වේද? දේශීය ඖෂධ නිෂ්පාදන හැකියාව වැඩි දියුණු කිරීම සහ ආයතන අවශ්‍යතාවය අඩු කිරීම සඳහා රාජ්‍යය මධ්‍යන කාලයේ වැඩ ව්‍යාපෘතිය කුමක්ද? අන්තිම එක 10. මධ්‍යස්ථ ගනුදෙනු පද්ධතිය ප්‍රමාද සහ අකාර්යක්ෂමතාවයේ සැලකිල්ලට ගනිමින් රජය වෛද්‍ය මණ්ඩලවල හෝ අනුමත පුද්ගලික සැපයුම් කරුවන්ගේ පවා පැහැදිලි ටෙන්ඩර් ක්‍රමයක් යටතේ අවශ්‍ය ඖෂධ ඉමර්ජන්සි ලෙස ලබා ගැනීම සඳහා ක්‍රියාවලියක් සලකා බලනවාද? ස්තුතියි කතානායකතුමනි.
ගරු සභානායකතුමනි,
ගරු කතානායකතුමනි, පිළිතුරු ලබා දීමට සති දෙක කල් ඉල්ලා සිටිනවා.
ගරු අමිර්තනාදන් අඩේකලනාදන් මහතා.
நன்றி சபாநாயகர் அவர்களே. பாராளுமன்ற நிலையக்கட்டுல 27(2) பாதுகாப்பு அமைச்சின் மேம்பதங்கிய ஜனாதிபதி அனுரா திசநாயக்க அவர்களை 18ஆம் தேதி கேட்பதற்கு நான் பிரதிநிதித்துவப்படுத்தும் பன்னி தேர்தல் மாவட்டத்தின் மூன்று முக்கிய மாவட்டங்களில் விளங்கும் மன்னார் மாவட்டத்தின் கீழ் வருகின்ற பள்ளிமுனை என்னும் கிராமம், இங்கு வாழ்கின்ற மக்கள் கடத்தொழிலேயே தமது வாழ்வாதாரமாக கொண்டு கடலினை அண்டி வாழ்ந்து வருபவர்கள். இது கத்தோலிக்க கிராமம், பெரும்பான்மையாக வாழ்ந்து வருகின்ற மக்கள். இந்த கடலின் அண்டியதாக 24 குடும்பங்கள் 10 பேஜ் காணித்துண்டு அரசாங்கத்தினால் வீடு கட்டி கொடுக்கப்பட்டு, வீடுகளின் 1984ஆம் ஆண்டு தொடக்கம் 1990ஆம் ஆண்டு வரை வாழ்ந்து வந்து, இது தனிநபருக்கு சொந்தமான காணி. ஆனால் 1984ஆம் ஆண்டு இக்காணி துண்டுகளை வீடமைப்பு திணைக்களம் வேண்டி வீடுகளை அமைத்து குடியேற்ற திட்டம் ஒன்றினை நிறுவி, மீளவும் அக்காணி குடியேறியவர்களுக்கு விற்று அதற்கான பணத்தையும் பெற்றுக்கொண்டது. இங்கு குறிப்பிட வேண்டிய ஒன்று, இது தனிநபருக்கு சொந்தமான காணிகள், மொத்தம் 2 ஏக்கர் 2 பேஜ். இதற்குரிய உறுதி பத்திரங்களும் இவர்களுடைய கைகளில் இருக்கின்றன. அண்மைக்கால யுத்தம் காரணமாக இந்த மக்கள் தாங்கள் வாழ்வாங்கு வாழ்ந்து வந்த பூர்வீக காணிகளையும் வீடுகளையும் கைவிட்டு இடம்பெயர்வை மேற்கொண்டனர். மக்கள் 1990 இடம்பெயர்ந்த பின்பு இது ராணுவம், போலீஸ், தற்போதைய கடற்படையின் முகாமாக இருப்பிடமாக மாறியிருக்கிறது. இவர்கள் இந்த பொதுமக்களுக்கு சொந்தமான குடியிருப்புகளை ஆக்கிரமித்து தங்களது தொடர்ந்தும் அரசாங்கத்துடன் இணைந்து தங்கள் சொத்தாக மாற்றிக்கொள்ள பல முயற்சிகளை முன்னெடுத்து வருகின்றார்கள். இந்நிலையில் காணியுடைய உரிமையாளர்கள் இவற்றை மீட்டெடுப்பதற்காக நீதிமன்ற வழக்கு தொடர்ந்திருந்தார்கள். ஆனால் அரசாங்கம் காணி சுயேற்பு சட்டத்தின் கீழ் இக்காணிகளை அரச சொந்தமாக மாற்றியமைக்க முயற்சிக்கிறது. சபாநாயகர் அவர்களே, இந்த விவரக்கோவை என்னிடம் இருக்கிறது, அதை கான்ஸ்டாட்டிலே வைக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். பாதுகாப்பு அமைச்சின் கூட்டம் நடைபெறுகின்ற போது ஜனாதிபதியிடம் நான் இதை முறையிட்டு அதற்கான நடவடிக்கை மேற்கொள்வதாக சொல்லியிருந்தார். ஆகவே இதை உடனடியாக நிறுத்தி அந்த மக்களுக்கு அந்த காணிகளை பெற்றுக் கொடுக்கின்ற வாய்ப்பினை அரசாங்கம் ஜனாதிபதி அவர்கள் செய்து தர வேண்டும் என்று கேட்டு வாய்ப்பளித்ததற்கு நன்றி கூறி
விடைபெறுகிறேன்.
ගරු මන්ත්‍රීතුමා, ඒ යොමු කර ලද විස්තරය සම්බන්ධව කරුණු නිවැරදි. මන්නාරම දිස්ත්‍රික්කයේ ඒ මන්නාරම ප්‍රාදේශීය ලේකම් පල්ලිමුණේ ප්‍රදේශයේ තිබෙන ඉඩම සම්බන්ධව තමයි දැනට නාවික හමුදාව විසින් පාවිච්චි කරන්නේ. ඒක යුදමය වාතාවරණය තියෙන කාලේ දීර්ඝ ලෙස නාවික හමුදාවේ ආරක්ෂක රාජකාරීවලට තමයි භාවිතා කළේ. ඒ ඉඩමේ අයිතිකරුවන් වන ජනතාව දීවර කර්මාන්තයේ තමයි යෙදිලා සිටින්නේ. අපිට ඒක ඉතාමත් හොඳින් වැටහෙනවා. ඒ සම්බන්ධවත් අපි සැලකිල්ලට භාජනය කරා. පසුගිය 17 වෙනිදා පාර්ලිමේන්තු ආරක්ෂක උපදේශන කමිටුවේදී ජනාධිපතිතුමා, ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීත් මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරා. දැනට ගොඩනැගිලි 8ක් ඉදි කරලත් තියෙනවා. මෙතන විශේෂයෙන්ම නාවික අනුකණ්ඩයේ රේඩා යාන්ත්‍රයක් මගින් නාවික ආවේක්ෂණ රාජකාරී සිදු කරන විශේෂයෙන්ම ඒ දීවර කටයුතු සඳහා සහාය වණ්ඩත් ඒ වගේම වෙරළ නිරීක්ෂණ රාජකාරී සහ කුඩා යාත්‍රා මගින් ආරක්ෂක සහ නීති විරෝධී ජාවාරම් කටයුතු විශේෂයෙන්ම මැඩපැවැත්වමින් ජාතික ආරක්ෂාවට දායකත්වය සැපීම තමයි ඒකේ මූලික පරමාර්ථය වෙලා තින්නේ. ගරු මන්ත්‍රීතුමත් දන්නවා ඒ පළාතේ ඇති වෙලා තියෙන ඒ නීති විරෝධී කටයුතු මැඩපවත්වන නාවික හමුදාව විශේෂයෙන් ඒ සඳහා දායක වෙනවා. අධිකරණ තීන්දුව අනුව එතුමා කිව්වේ විදිහටම ප්‍රාදේශීය ලේකම් මන්නාරමට දන්වලා තිනවා ඉදම් කුෂිකර්ම පසුසප්පන්ස ඉදම් සහ වාරිමාර්ග අමාත්‍යංශයෙන් ඒ ඉදම් නිසි කටයුතු කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ලබා ගන්න. ඉතින් ඒ අනුව ඉදමේ තක්සේරු වටිනාකම් සම්බන්ධ වාර්තාවකුත් තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ආරක්ෂක අමාත්‍යංශ මගින් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ලබලා දීලා තිනවා. ඒක මිලියන 151.5ක තක්සේරු වටිනාකමකුත් ඉදිරිපත් කරලා තිනවා ඒ ජනතාව වෙනුවෙන් ලබා දෙන්න. ඉතින් ඒක 2024 ඔක්තෝබර 16 වෙනිදා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මෙතන අර විශේෂයෙන්ම දන්වන්න තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා ජාතික ආරක්ෂාව සඳහා උපාය මාර්ගික විශාල වැදගත්කමක් තියෙන ඉඩම් කොටසක් මේක පිහිටලා ඇති ස්ථානයේ දිහා බැලුවම ඉතින් අර සමත නඩු තීන්දුව ක්‍රියාත්මක කරලා අයිතිවාසිකම් නිසි නෛතික ක්‍රමවේදයකට ඔප්පු කරන ඉඩම් අයිතිකරණයට හට අනුමත සාධාරණ වන්දි මුදල් ගෙවා අධිකරණ තීන්දුවට අනුව ඒ ඉඩම ඒ ආරක්ෂක අමාත්‍යංශයට අරගෙන නාවික හමුදාවේ වැඩ කටයුතු කරගන්න තවත් අත්‍යවශ්‍යම අවශ්‍යතාවයක් තියෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒ ඉඩම් පාවිච්චි කරන්න. ඒ හින්දා තමයි මේ ඉඩම අයත් කරගන්න යන්නේ. ඉතින් ඒ සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් මන්නාරම ඒ නිසි කටයුතු කරනවා. ඒ ජන ජීවිතයට වෙලා තියෙන ඒ කටයුතු සම්බන්ධවත් අපේ විශේෂ සැලකිල්ලක් දක්වනවා. ප්‍රාදේශීය ලේකම් සමගත් කතා කරගෙන වෙනත් ප්‍රදේශවලින් හරි ඉඩම් ලබලා දෙන්න.
ගරු මන්ත්‍රීතුමා,
ஒரு விடயத்தை நான் கூறி முடிக்கிறேன். இல்ல கடற்படையை நாங்கள் இருக்க வேணாம் என்று நாங்கள் சொல்லல. ஆனா மக்களுடைய காணிகளை தயவு செய்து அது பொதுமுடமையாக்கி அது கடற்படைக்கு கொடுப்பது என்பது எப்படியதாக இருக்காது. ஆகவே நஷ்டேடு என்பது அந்த மக்கள் ஏற்றுக்கொள்ள மாட்டார்கள். ஆகவே சொந்தமான உறுதி காணிகளை நீங்கள் அந்த மக்களுக்கு கொடுத்து நேவிக்கான காணிகள் வேற இருந்தா பக்கத்துல ஏதாவது இருந்தா நீங்க அதை பார்க்கலாம். ஆனால் மக்களுடைய காணிகளை சுவீகரிப்பதன் ஊடாக நஷ்டேடை வழங்குகின்ற ஒரு வாய்ப்பை வந்து நாங்கள் உண்மையில ஏற்றுக்கொள்ள முடியாது. அந்த மக்களும் ஏற்றுக்கொள்ள மாட்டார்கள். அவை நாங்கள் நேவியை எடுக்க போகணும்னு சொல்லி நேவியை எடுக்கணும் என்று நாங்கள் சொல்லுவதே. ஆனால் மக்களுடைய காணி அதில் கொஞ்சம் தான் இருக்கு. அதை அவர்களுக்கு ஒப்படைத்து மீதி காணியை கடற்படை இருக்கிறதுல எந்த ஆட்சேபனையும் இல்லை. ஆனால் அதை எடுத்து நஷ்டேடு கொடுப்பது என்பது எங்களை பொறுத்தமல்ல ஏற்புடையதாக இருக்காது என்பதை நான் இங்கே சொல்லிக்கொள்ள விரும்புகிறேன்.
තත්පර 30ක් ඉල්ලා සිටිනවා ගරු වැඩකළනාදන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නය. මා විසින් යාපනය ආඥාපතිතුමාට මීට මාස දෙකකට කලින් ඉදිරිපත් කළා. ගරු නියෝජ්‍ය ආරක්ෂකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබතුමාගේ නියෝජිත පිරිසක් සහ ගම්වාසීන් සහ දිසාපති සමග ස්ථාන පරීක්ෂණයකට එවන්න පුළුවන්ද කියන එක ඔබතුමාගේ ප්‍රතිචාරය පිළිගන්න ගමන් එතන යම් ඉතාම වැදගත් තැනක් බව අපි පිළිගන්නවා. නමුත් එතන ලොකු ඉල්ලීමකුත් තිබෙනවා. ඒක සලකා බලන්න කියලා ඉල්ලා සිටිනවා.
එසේ කරන්න. බොහොම ස්තුතියි.
අමාත්‍යංශ නිවේදන මොකද පොයින්ට් එක මොකද වුණා?
මේ නෑ පොඩි පැහැදිලි කිරීමක්
කරුමාගෙන්
මේ කාරණාව පිළිබඳව අමාත්‍යතුමනි මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය සභා සීමාව තුලත් මේ වගේම නාවික හමුදා කඳවුරක් විශේෂයෙන් නාවික මා කඳවුර
මේ කාරණා වෙන වෙන කාරණාක් එහිමිට ඔබතුමාට පුළුවන්. ගරු මන්ත්‍රීතුමා දැන් මේ කාරණාට අදාළ නැහැනේ ගරු මන්ත්‍රීතුමා. රෝපක් මුද්‍රෝ
ගරු අමාත්‍යතුමනි, සිලාවතුරේ නාවික හමුදාවත් මුළු සිලාවතුරේ ගම්මානයම ඒ වගේම කඩමණ්ඩියම ආවරණය කරලා හදාගෙන තියෙනවා. ඒ ජනතාවට සාධාරණයක් සිදුවේ යුතුයි. ඒ පිළිබඳව නැවත නැවත ආරක්ෂක මේ කන්සල්ටි කමිටී එකෙත් මම ඒක ප්‍රශ්න කරා. ඒ පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් මේ උත්තරයක් ලබා දිය යුතුයි අමාත්‍යතුමනි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
හොඳයි. ඒ සම්බන්ධව ගරු මන්ත්‍රීතුමනි, අපි කටයුතු කරන්න අපි ආරක්ෂක කමිටුවේදී කතා කරා. ඒ සම්බන්ධ ඉදිරි සාකච්ඡා මාලාවක් යොදවලා තිනවා. ඒ ගැන අපි පිළිතුරු ඉදිරියේදී සපයන්න. බොහොම ස්තුතියි.
අමාත්‍යංශ නිවේදන ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ගරු විමල් රත්නායක මැතිතුමා, මේ 2025/06/04 දින ගරු කේ කාදර් මස්තාන් මහතා විසින් ස්ථාවර නියෝග 27/02/04 අතරතුර ප්‍රශ්නෙට පිළිතුරු ලබන්නේ.
ගරු කාදර් මස්තාන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 27/02/04 ප්‍රශ්න සඳහා පිළිතුර 1. කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ධාවනී වූ අංක 403/404 දුම්රිය ශ්‍රී දේවී ලෙස කංකාසන්තුරය දක්වා දීර්ඝ කර තිබිනි. ඉන්පසුව කොවිඩ් වසංගතයෙන් නිසා මගීල්ලුම අඩුවීම සහ දුම්රිය මාර්ග අලුත් වැඩියාව සඳහා වැසීම හේතුවෙන් එම දුම්රිය ධාවනය නතර කරන ලදී. දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවෙන් පසුව වැඩි මගීල්ලුමක් පැවති තලේමන්නාරම් මාර්ගය සඳහා එම දුම්රිය දොඩමල ලදී. ඒ කරු කතානගතින් කොළඹ කොටුවෙන් 5:45 සහ තලේමන්නාරම් වලින් 4:10 5:40 පිටත් වෙනවා. නමුත් ගරු කතානායකතුමනි, දැනට තිබෙන ගැටලුව තමයි තවම මහව අනුරාධපුර සිග්නල් සිස්ටම් එක අවසන් කරලා නැති නිසා ඒ මාර්ගයේ යොදා ගන්න පුළුවන් උපරිම දුම්රිය ප්‍රමාණය යොදා ගන්න බෑ. මේ සිග්නලින් සිස්ටම් එක විශාල කාලයක් ප්‍රමාදලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා දන්නවා. ඒ නිසා දැන් ඇත්තටම මහව සිට ඕමන්තේ දක්වා යන්නේ ඔබතුමා දන්නවා ටැබ්ලට් සිස්ටම් එක වගේ ටෝකන් සිස්ටම් එකකින්. ඒ නිසා එකම වෙලාවේ කෝච්චි ගොඩක් යන්න බෑ අනාරක්ෂිත වෙන නිසා. ඒ නිසා ඔබතුමාගේ ඉල්ලීම හරියාකාරව ඇත්තටම කරන්න සිද්ධ වෙන්නේ මේ සිග්නල් සිස්ටම් එක හදලා අවසන් වුණාට පස්සේ දැන් ඒ සඳහා වැඩ කටයුතු ආරම්භ කළා තිබෙනවා. ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, කොළඹ කොටුව සිට කංකාසන්තුරය දක්වා ධාවනය වූ 4:17/4:18 උත්තර දේවී දුම්රිය මාර්ගය දුම්රිය මාර්ග අලුත් වැඩියාව සඳහා වැසීම හේතුවෙන් දුම්රිය ධාවනය නතර කරන ලදී. ඒ සඳහා S13 වර්ගයේ බලවේග කටලක් යොදා ගන්නා ලද අතර පසුව මඩකලපුව මාර්ගයේ වන අලි ගැටීම හේතුවෙන් එම ගැටලුවට පිළිමයක් වශයෙන් මෙම S13 බලවේග කටලයේ මඩකලපුව මාර්ග අංශය වෙත යොදවන ලදී. මොකද මේ S13 වර්ගයේ ට්‍රේන්ස් වලට පුළුවන් ගරු කතානායකතුමනි, අර ඒ එන්ජින් එකේ ස්වභාවය නිසා සත්තු යම් ප්‍රමාණයක රෝදුරු මහත්මයාට දකින්න කලින් පාවිච්චි කරපු එන්ජින්ස් වලින් ලොකොමෝටිව්ස් වලින් ඒක අමාරුයි. ඒ නිසා තමයි ඒ එකක් ජාතික වුණා නිසා අමාරු කරේ. එමෙන්ම එන්ජින් සහ මැදිරි කට්ටලයක් මගින් සීගග්‍රාමී දුම්රිය ධාවනය කිරීම ගැටලුකාරී වේ. තවද මහවස අනුරාධපුර අතර දුම්රිය සංඥාවල පවතින අඩුපාඩු හේතුවෙන් අර කලින් ප්‍රශ්නෙම නිසා එම වැඩ කටයුතු අවසන් වන තෙක් මෙම දුම්රිය ධාවනය කිරීමට නොහැකි බව තමයි දැනලා තිබෙන්නේ. ඊට පස්සේ ගරු කතානායකතුමා, තුන්වෙනි ප්‍රශ්නය, යුද සමයේ යාපනය කංකාසන්තුරය දක්වා දුම්රිය ධාවනය නොවු අතර අවසාන දුම්රිය ස්ථාන ලෙස වවුනියාව පැවතීම හේතුවෙන් ඒ දක්වා රජරට රැඳෙන දුම්රිය ධාවනය කරන ලදී. අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මැදිරි කිහිපයක් පමණක් වවුනියාව දක්වා ධාවනය කරන ලදී. වර්තමානයේ කොළඹ කොටුවේ සිට කංකාසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය වවුනියා දුම්රිය ස්ථානය නතර කර ධාවනය කරන බැවින් වවුනියා දුම්රිය ස්ථානය සඳහා වැඩි මගවිල්ලුමක් නොමැත. නමුත් ගරු කතානායකතුමනි, මේ පිළිතුරට අමතරව අපි පරීක්ෂා කරලා බැලුවා යම් සෙනගක් ඉන්නවා. ඒ නිසා අපි සාකච්ඡා කරමින් ඉන්නවා විශාල දුම්රියක් නැතත් වවුනිය අනුරාධපුරයේ සිට වවුනියා දක්වා රේල් කෝච් වගේ දෙයක් හරි යොදා ගන්න පුළුවන්ද කියලා. ඒක තැන අවසාන තීරණයක් නැහැ. හතරවැනි එක ගරු කතානායකතුමනි, කොළඹ කොටුවේ සිට කංකාසන්තුරය දක්වා ධාවනය වූ අංක 4:21/4:22 දුම්රිය සති අන්තයේ සහ දීර්ඝ සති අන්තවල සහ විශේෂ දිනවලදී ධාවනය කරනු ලබයි. වර්තමානයේ නරතු කටයුතු හේතුවෙන් මේ සඳහා එක් බලවේග කට්ටලයක් බැගින් ධාවනය කරන බැවින් දිනපතා ධාවනය කළ නොහැක. ඉදිරියේදී අනෙක් බලවේග කට්ටල අලුත් වැඩියා කිරීමෙන් පසුව ධාවනය කළ හැක. ගරු කතානායකතුමනි, මේක ඇත්තටම ගැටලුව තිබෙන්නේ මේ ට්‍රේන්ස් නතර කරලා තිබුණේ මවුන්ට් ලැවෙනිය රත්මලාන වගේ ස්ටේෂන්ස් වල ඒකේ තිබෙන මේ කේබල්ස් මම විස්තර කරන්න යන්නේ ඒවා කේබල්ස් කැපුවා යම්කිසි කඩා කප්පල්කාරී පිරිසක් විසින් මීට මාස ගණනාවකට පෙර ඒක අලුත් වැඩියා කරගන්න බැරි වීමත් මේකට බලපාලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමා. නමුත් කෙසේ වුණත් ඔබතුමා ඉල්ලීම කරාට පස්සේ මේක නැවත සොයා බැලලා 4021 4022 දුම්රිය ජූනි 9 දින සිට දිනපතා ධාවනය කිරීමට පියවර අරන් තිබෙනවා. ඒ වගේම ජූනි 21 සිට දින සිට සතියන්තයේ පමණක් එම දුම්රිය ඔබතුමා ඉල්ලලා තිබුණා ගල්කිස්ස සිට ධාවනය කරන්න කියලා. අපි ඒක ආරම්භ කරන්න තීරණය කළා තිබෙනවා. ඒක මවුන්ට් ලැවෙනිය වලින් පටන් ගන්නවා. පස්වෙනි අවසාන ප්‍රශ්නය දැනට දුම්රිය කාර්ය මණ්ඩල රියදුරුසා නියාමක හිඟතාවේ හේතුවෙන් යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සිට ගල්කිස්ස දක්වා ධාවනය කළ නොහැක. නමුත් මහජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම පිණිස එම දුම්රියට අදාළ වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය වේ. ඒ නිසා මේක තමයි ගරු කථානායකතුමනි දෙන්න පුළුවන් පිළිතුර. ඔබතුමාගේ ප්‍රශ්නය නිසා එක ප්‍රශ්නකට උත්තර ලැබිලා තියෙනවා, විසඳුමක් ලැබිලා තිබෙනවා. නමුත් අනිත් ඒවා විසඳ ගන්න වෙන්නේ සිග්නලින් සිස්ටම් එක අප්ග්‍රේඩ් කිරීමත් එක්ක.
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත්ම අගර මන්ත්‍රීතුමා.
ඒ වේදලා ගෞරව සභානර අවர்களே, நன்றி அமைச்சர் அவர்களுக்கு ஒரு ஒன்றுக்குரிய முடிவு கிடைக்கப்பட்டிருக்குது. இருந்தாலும் இந்த வீதி சமிச்சைகள் காரணமும் ஏனைய சில காரணங்கள் நீங்கள் சொல்லியிருக்கிறீர்கள், அதற்கு பொருத்தமான நடவடிக்கை எடுத்து. ஏனென்றால் உங்களுக்கு தெரியும், கூடுதலான வீதி விபத்து நடக்கிறது என்றால் இப்பொழுது வந்து ஏனையின் ரோட்டில் தான் கூடுதலான வீதி விபத்துகள் நடக்கின்றது. வாகனங்கள், அதாவது கூடுதலாக கொழும்பிலிருந்து ஏனைய பாதிகளிலிருந்து யாழ் நோக்கி செல்கிற மக்கள தொகை கூட அப்போ இந்த போயிருந்தங்கள் அதில் மிக கூடுதலான இலாபங்களை ஈட்டினது. இப்போ அதால் அதை விரைவாக நீங்கள் சொல்கிற மாதிரி பாதை புனரமைப்பு ஏனைய இந்த சமய சிக்னல் பிரச்சனைகளை நிவர்த்தி செஞ்சு கூடுதலாக ஏனைய அதாவது சிறுதேவி போயிரதமும் மற்றும் அதே மாதிரி உத்தராதேவி போயிரதங்கள் மற்ற இந்த ரஜரஜ ரஜனிங்கிறது அதாவது மூன்றாவது என்னுடைய கேள்வி, முதல் யுத்த காலத்தில் கூட வவுனியா வரைக்கும் வந்துச்சு, ஆனால் இன்றைக்கு அப்போ அதில் காலையில் வர்ற மக்களுக்கு வவுனியாவிலிருந்து கொழும்பு நோக்கி வரையிடாமல் இருக்கின்றார்கள். அதே மாதிரி கொழும்புலேருந்து வர்றவங்களுக்கு கூடுதலாக எங்களுக்கு வருகிற மக்களோட தகவல் 200-300 பேர் மறுபடி வவுனியாவில் இரவைக்கு வர்றதுல பாரிய பிரச்சனை இருக்கிறதால அதுக்கு ஒரு மாற்று விபரம் என்று சொல்லிக்கிறீங்கள். இல்லாட்டி இதே போகிறது அங்கே சாதாரணமாக அங்கே உள்ள அதாவது போகிறத சாரதிகள் தங்குற வசதி எல்லாமே பேருக்குது வவுனியால. அதனால இந்த ட்ரெயினை கடந்த காலங்கள் மாதிரி வவுனியா வரைக்கும் இதை வந்தால் சேவை செய்தால் நல்லமென்னு நினைக்கிறோம். அதையும் கொஞ்சம் கவனத்துக்கு அமைச்சர் எடுக்குமாறு கேட்டுக்கொண்டு அதையும் ஒரு நிவர்த்தி செய்து தருமாறு கேட்டுக்கொள்கின்றோம்.
கதாநாயகத்துமணி யுத்த காலே வவுனியாவட்ட விதர ட்ரெயின்ஸ் கேப்பு நிசா தமிழ் மேக திபில தியன்னே. ඊට පස්සේ දැන් කේකේස් වලට යන නිසා මිනිසුන්ට යන්න පුළුවන් කියන අදහස තමයි දූමේ දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ. ප්‍රතිපෞද්ගලික සොල බැලුවම ඔබතුමා කියන වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් 2023 ජනවාරි 5 තමයි අනුරාධපුරට පමණක් සීමා කරලා තියෙන්නේ සෙනඟ අඩුයි කියලා. මීට අවුරුදු දෙකකට කලින් අලුත් තත්ත්වය වෙනස් වෙලා තිබෙන්න පුළුවන්. මොකද 2023 ජනවාරි කියන්නේ ෆියුවල් ක්‍රයිසිස් ඔක්කොමත් එක්ක ටිකක් ජනතාව එච්චර ඇවිදපු නැති කාලයක්. ඒ නිසා මේක සොයා බලන්නම් අපිට පුළුවන් කියලා වාණිජ වශයෙන් උත් බලලා මේ අනුරාධපුරට විතරක් සීමා කරපේක වවුනියාව දක්වා දීර්ඝ කරන්න, එහෙම නැතිනම් අර කුඩා කෝච් වගේ ඒවා ලබා දෙන්න.
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා 2025/5/22 දින ගරු රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද ප්‍රශ්නට පිළිතුරු ලබා දීම.
ප්‍රශ්නාංක 1. COVID-19 වසංගතයෙන් පසු ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයේ කොටසක් ලෙස සහ විදේශ රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය 2021 සැප්තැම්බර් 13 වන දින සංක්‍රමණික සමිකයන් සඳහා අනිවාර්ය අවම මාසික වැටපූ ඇමරිකානු ඩොලර් 300 ඉවත් කළේය. එබැවින් ශ්‍රී ලංකා රජය විසින් සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා දැනට පනවන ලද අවම වැටුපක් නොමැත. කෙසේ වෙතත් 2025 වන විට මැද පෙරදිග සංක්‍රමණික සමීකයන් සඳහා වන අවම වැටුප් විධිවිධාන රට අනුව වෙනස් වේ. කටාර් රාජ්‍ය ගෘහ සේවකයන් ඇතුළු සියලුම ශ්‍රමිකයන්ට නීත්‍යානුකූලව නියම කර ඇති ප්‍රවිචාරක නොවන අවම වැටුපක් අදාළ වේ. කටාර් රියල් 1000ක මූලික මාසික වැටුපක් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 275ක ඉන් සහතික වන අතර සේවා යෝජකයා විසින් සපයනු නොලැබුව හොත් ආහාර සඳහා කටාර් රියල් 300ක් සහ නවාතැන් සඳහා කටාර් රියල් 500ක අමතර දීමනා සමගින් මුළු මුදල කටාර් රියල් 1800ක් ඇමරිකානු ඩොලර් 494ක් පමණ වේ. කුවේට්ටි විදේශිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් සඳහා වන අවම වැටුප මාසකට කුවේට් ඩිනාර් 75ක්, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 240ක් පමණ වේ. සෞදි අරාබිය දැනට සංක්‍රමණික සමිකයන් සඳහා නීත්‍යානුකූලව ස්ථාපිත අවම වැටුපක් නොමැත. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේද නිශ්චිත අවම වැටුපක් නොමැත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශයන්ෙහි සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල වැටුප් තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සහ විදේශයන්ෙහි සිටින ශ්‍රමිකයන් හට සාධාරණ සැලකීම සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙම සත්කාරක රටවල් සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. ප්‍රශ්නේ දෙවෙනි එක, ඔව් ශ්‍රී ලාංකික සංක්‍රමික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව මැද පෙරදිග ප්‍රධාන ගමනාන්ත රටවල් සමග ද්විපාර්ශ්වික කම්කරු ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් MOU අත්සන් කර ඇත. සාධාරණ වැටුප් යහපත් සහ ආරක්ෂිත කාර්යස්ථත්වයන් ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය සහ නීතිමය ආරක්ෂාව විශේෂයෙන්ම ගෘහස්ථ සහ අඩු කුසලතා ඇති ශ්‍රමිකයන් සඳහා සහතික කිරීම සඳහා මෙම ගිවිසුම් නිර්මාණය කර ඇත. රාජතාන්ත්‍රික කටයුතු සහ කම්කරු රාජතාන්ත්‍රිකත්වය හරහා ශ්‍රී ලංකාව සෞදි අරාබිය කටාර් එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඕමානය ඊශ්‍රායලය බහරේනිය ජෝදානිය සහ කුවේට් ඇතුළු මැද පෙරදිග ප්‍රධාන ගමනාන්ත රටවල් සමග අවබෝධතා ගිවිසුම් කම්කරු ගිවිසුම් 8ක් අත්සන් කර ඇත. පොදුවේ ගත් කළ ප්‍රමිතිගත රැකියා කොන්ත්‍රාත් ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ වැටුප් සම්බන්ධයෙන් වන ආරක්ෂාව දුක් ගැනවල විසඳීමට ඇති ප්‍රවේශය සහ බඳවා ගැනීමේ පිළිවෙත් නියාමනය ඇතුළු ප්‍රධාන අංශ මෙම ගිවිසුම හරහා ආවරණය වේ. ඊට අමතරව ශ්‍රී ලංකාව සත්කාරක රටවල් සමග සමීපව කටයුතු කරමින් ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීම අධීක්ෂණය වැඩිදියුණු කිරීම සහ ශ්‍රම තත්ත්වයන් සමාලෝචනය කිරීම සඳහා ඒකාබද්ධ කමිටු හා සම්බන්ධ වීම අඛණ්ඩව කරගෙන යයි. මෙම උත්සාහයන් මගින් පිළිබිඹු වන්නේ විදේශීය ශ්‍රමිකයන් ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව සතු ඇති කැපවීමය. තුන්වෙනි කොටස, ශ්‍රී ලංකා රජය විසින් අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශයන් ශ්‍රී ලංකා දූත මණ්ඩල සමග සමීප සම්බන්ධීකරණ නියුක්තව ගමනාන්ත රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එකම අංශවල අනෙකුත් තරංකාරී ශ්‍රමිකයන් විදේශගත කරවන රටවල සංක්‍රමණික ශ්‍රමිකයන්ට ලබා දෙන වැටුප්පා කාර්ය තත්ත්වයන් වලට සමාන හෝ වඩා හොඳ වැටුප් සහ කාර්ය තත්ත්වයන් ලැබෙන බව සහතික කිරීම සඳහා පරිපූර්ණ හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශිකින් යුතුව කටයුතු කරනු ලබයි. අඛණ්ඩව ද්විපාර්ශ්වික කටයුතු සහ කම්කරු සහයෝගිතා ගිවිසුම් සහ අදාළ රටවල් සමග ඒකාබද්ධ කමිටු රැස්වීම හරහා මෙය සාක්ෂාත් කරගනු ලැබේ. ශ්‍රම වෙළඳපොළ වෙනස්කම් පිළිබිඹු කිරීමේදී සහ ජනවර්ග අතර වැටු සමානතාවයේ තහවුරු කිරීමේදී පැන නගින අදාළ ගැටලු සාකච්ඡා කර තීරණය කිරීම සඳහා අවශ්‍ය විටක මෙම ගිවිසුම් සමාලෝචනය කරනු ලැබේ. තවද පිටත්ව යාමට පෙර සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අනිවාර්ය ලියාපදිංචියකට යටත් වන අතර පිටත්වීමට පෙර පුහුණුවක්ද ලබා දෙයි. එම කාලයේ අතරතුර වැටුප් මට්ටම් නීත්‍යානුකූල අවම වැටුපට අනුකූල වන බවත් හැකි සෑම විටම කලාපීය මිනුම් සලකුණු පිළිබිඹු කරන බවත් සහතික කිරීම සඳහා ඔවුන්ගේ රැකියා කොන්ත්‍රාත්තු සමාලෝචනය කෙරේ. කම්කරු උපදේශකයන්ගේ සහාය ඇතිව විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වැටුප් ප්‍රවණතා හා සේවා යෝජක අනුකූලතාව සක්‍රියව නිරීක්ෂණය කරන අතරම අදාළ බලධාරීන් හා සේවා යෝජකින් සමග ඍජුව සම්බන්ධ වීමෙන් වැටුප් විෂමතා ඇතුළු දුක් ගැනවිලි සඳහා විසඳුම් සපයයි. සමාන භූමිකාවන් ඉටු කළද ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වෙනත් රටවලින් පැමිණි පුද්ගලයන්ට වඩා අඩු වැටුප් පිරිනමන අවස්ථාවන්හිදී එවැනි විෂමතා විසඳීම සඳහා තානාපති කාර්යාලය හරහා රාජතාන්ත්‍රිකව මැදිහත් වේ. ශ්‍රම සංක්‍රමණයේදී යහපාවිත්‍යයන් හා ප්‍රතිපත්තිමය නවෝත්පාදනයන් සමග අනුකූල වීමට අමාත්‍යංශයේ අබුඩාබි සංවාදයේ වැනි කලාපීය හා ජාත්‍යන්තර සංසද සමගද සහයෝගයෙන් කටයුතු කරයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට සංසන්දනය සංසන්ධ්‍ය ආරක්ෂණ සහ වන්දි පැකේජ වලින් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීමට මෙම බහුපාර්ශ්වික සම්බන්ධතාව උපකාරී වේ. එපමණක් නොව කොන්ත්‍රාත් මෙහෙවීම හෝ ප්‍රබෝ මට්ටමින් වැටු පඩු කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ බඳවා ගැනීමේ ආයතන සඳහා අමාත්‍යාංශයේ දැඩි රෙගුලාසි ක්‍රියාත්මක කරයි. සාධාරණ බඳවා ගැනීමේ නියාමන උල්ලංඝනය කරන බව සොයාගන්න ආයතන විනය ක්‍රියාමාර්ග යටත් කෙරේ. සමස්තයක් ලෙසගත් කල ශ්‍රී ලංකාවේ උපාය මාර්ගයේ සාධාරණත්වය විනිවිදභාවය සහ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම යනාදී මත පදනම් වී ඇති අතර ගෝලීය ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් හට සාධාරණ හා තරංකාරී ලෙස සලකනු ලබන බව එමගින් සහතික කරයි. අඛණ්ඩ අධීක්ෂණයේ ජාත්‍යන්තර සහයෝගිතාවය සහ ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සහයෝගය හරහා විදේශයන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය ආරක්ෂා කිරීම සඳහා අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම කැප වී සිටී. කෙසේ වෙතත් සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ වැටුප් ඔවුන්ගේ කුසලතා මට්ටම නිපුණතා රැකියා කාර්ය සාධනය සහ සමස්ත ආකල්ප අනුව වෙනස් විය හැකිය. තවද වැටුප් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් පැවැත්වීමේ වැදගත්කම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිගෙන ඇති අතර විදේශයන් කම්කරු උපදේශකයන් සහ දූත මණ්ඩල සහ සමග සහයෝගයෙන් අධ්‍යයනයක් ආරම්භ කිරීමට සැලසුම් කරයි. හතරවෙනි ප්‍රශ්නයේ විදේශීය සේවායෝජකයන් විසින් සිදුකරන වැටුප් සූරා කෑම කොන්ත්‍රාත් උල්ලංඝනය කිරීම සහ ගෙවිය යුතු මුදල් නොගෙවීම යනාදීන් ශ්‍රී ලාංකික සංක්‍රමණික සමිකයන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික පියවර කීපයක් ගෙන ඇත. විශේෂයෙන්ම 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 44 වන වගන්තිය මගින් රැකියා කොන්ත්‍රාත් උල්ලංඝනය කරන හෝ සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන විදේශ රැකියා ආයතන සහ සේවා යෝජකයන් ටෙරෙහිව පියවර ගැනීමට කාර්යාංශයට බලය පවරයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධ විමසිල් සහ විමර්ශනය ආරම්භ කළ හැකිය. වැරදි සිදුකරන බලපත්‍රලාභී ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. රැකියා කොන්දේසි උල්ලංඝනය කරන බඳවා ගැනීමේ ආයතනවල බලපත්‍ර අවලංගු කිරීම හෝ අත්තිටුවීම. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සූරා කරන විදේශීය සේවා යෝජකයන් අසාධු ලේඛනගත කිරීම සඳහා නිර්දේශ කිරීම. ඉහත සඳහන් කරුණුවලට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත සඳහන් යාන්ත්‍රණ සහ මැදිහත්වීම සිදු කර ඇත. සත්කාරක රටේ නීති සහ ද්විපාර්ශ්වික ගිවිසුම් වලට අනුකූලව නියමයන් සහ වැටුප් පවතින බව සහතික කිරීම සඳහා පිටත්වීමට පෙර කොන්ත්‍රාත් සත්‍යාපනය සහ සහතික කිරීම. දුක්ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම, ආරවුල් සමතයකට පත් කිරීම සහ විදේශීය බලධාරීන් සමග සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශයන් පිට ශ්‍රී ලංකා දූත මණ්ඩල රැකියා සහ සුබසාධන අනුසන්ධාන නිලධාරීන් යෙදවීම. සාධාරණ කම්කරු ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සත්කාරක රටේ කම්කරු අමාත්‍යාංශ සහ බඳවා ගැනීම නියාමන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම. වැටුප් ආශ්‍රිත අපයෝජනය හෝ කොන්ත්‍රාත් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සේවායෝජකයන් සහ ආයතන අසාධු ලේඛනගත කිරීම සහ තහනම් කිරීම. වැටුප් ආශ්‍රිත සොරකම් සහ අපයෝජන වලට ගොදුරුවන් නැවත මෙරට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය හදිසි සහය සහ නීති ආධාර ලබා දීම. මෙම පියවර ශ්‍රී ලාංකික සංක්‍රමණික සමිකයන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් යටතේ සාධාරණ හා ආරක්ෂිත සංක්‍රමණයක් සහතික කිරීම සඳහා වන පුරුල් ජාතික කැපවීමක කොටසකි. ප්‍රශ්නයේ 5 වෙනි කොටස. ඔව්. කටාර් පරිපාලන සංවර්ධන කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍යාංශය 2020 අංක 17 දරන නීතිය සහ 2020 අංක 25 දරන අමාත්‍ය තීරණ යටතේ ස්ථාපිත සංක්‍රමණික සමිකයන් සඳහා අවම වැටුප් නීතියක් ක්‍රියාත්මක කරයි. කටාරි ශ්‍රී ලාංකික සංක්‍රමණික සමිකයන්ට 2021 මාර්තු මාසයේදී ක්‍රියාත්මක කරන ලද ජාතික අවම වැටුප ලැබීමට හිමිකම් ඇත. මෙම නීතිය මගින් කටාර් රියල් 1000ක මූලික අවම වැටුපක් ආසන්න වශයෙන් ඩොලර් 275ක් සහ සේවා යෝජකයා විසින් ඍජුවම ලබා නොදුන හොත් ආහාර සඳහා කටාර් රියල් 300ක් සහ නවාතැන් සඳහා කටාර් රියල් 500ක දීමනා ලබා දීම අනිවාර්ය කර ඇත. එවිට මුළු අවම පැකේජය සේවා යෝජකයා ආහාර සහ නවාතැන් දීමනා ලබා නොදෙන්නේ නම් අවම පැකේජය මාසකට කටාර් රියල් 1800ක් හෙවත් ඩොලර් 494ක් පමණ වේ. ගෘහසේවිකාන් ඇතුළුව ජාතිය හෝ අංශය නොසලකා සියලුම ශ්‍රමිකයන්ට මෙම අවම වැටුප ඒකාකාරව අදාළ වේ. සංක්‍රමික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් කටාර් රාජ්‍ය පුරුල් කම්කරු ප්‍රසංස්කරණ ඉන් පිළිබිඹු වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දෝහායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සමීප සම්බන්ධීකරණයකින් යුතුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඔවුන්ගේ නිසි හිමිකම් ලැබෙන බව සහතික කිරීම සඳහා මෙම වැටුප් ප්‍රමිතීන්ට අනුකූල වීම අඛණ්ඩව නිරීක්ෂණය කරයි. බොහෝ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නියමිත අවම මුදලට හෝ ඊට ඉහළින් උපයන අතර අඩු වැටුප් ලබන්නේ නම් සංක්‍රමණික ශ්‍රමිකයා හට පැමිණිලි කළ හැකිය. ප්‍රමාද වූ ගෙවීම් හෝ අනවසර අඩු කිරීම වැනි අභියෝග විසඳීම සඳහා කටාර් බලධාරීන් විසින් නොගෙවූ වැටුප් සඳහා වන්දි ලබා දෙන ශ්‍රමිකයන්ගේ සහාය සහ රක්ෂණ අරමුදල ඇතුළු ප්‍රධාන ආරක්ෂණ ක්‍රම හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා සහ කටාර් රාජ්‍යයන් දෙකම කම්කරු නීති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සහ අඛණ්ඩ ද්විපාර්ශ්වික සහයෝගිතාව තුළින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඵලදායි සංවාදයක නිරතව සිටිති. ප්‍රශ්නේ 6. ගල්ෆ් කලාපයේ ශ්‍රී ලාංකික ගෘහ සේවකයන් සඳහා දැනට ඒකාකාර අවම වැටුපක් නොමැත. කෙසේ වෙතත් සෞදි අරාබියේ වැටුප් සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් සහ පළපුරුද්ද අනුව ඇමරිකානු ඩොලර් 250 සිට ඇමරිකානු ඩොලර් 350 දක්වා පරාසයක පවතී. දැඩි සේවා නියුක්ති ප්‍රතිපත්ති හා ද්විපාර්ශ්වික ආරක්ෂණ හේතුවෙන් පිලිපීනය දැනට ගෘහ සේවිකාවන් සඳහා ඇමරිකන් ඩොලර් 400ක වැටුපක් හිමිකර දී ඇත. ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික මාර්ග හරහා වඩා හොඳ වැටුප් හිමිකර දීම සඳහා අඛණ්ඩව කටයුතු කරයි. ප්‍රශ්නේ 7 කොටස. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සහයෝගයෙන් වැටුප් අනුකූලතාව සහතික කිරීම සහ විදේශයන් අඩු වැටුප් ගෙවීම සහ සූරක්කෑමෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම සඳහා අමාත්‍යාංශය බහු ස්තර අධීක්ෂණ යාන්ත්‍රණයක් භාවිත කරයි. එකඟ වූ වැටුප් ප්‍රමිතීන් සහ නීතිමය අවශ්‍යතා සමග අනුකූල වීම සහතික කිරීම සඳහා රැකියා කොන්ත්‍රාත්තු පිටත්ව යාමට පෙර සත්‍යාපනය කිරීම මෙයට ඇතුළත් වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය බඳවා ගැනීමේ ආයතන සමීප නියාමනය කර බලපත්‍ර ලබා දෙන අතර වරින් වර විගණන පවත්වමින් සහ වැටුප් පාසල ප්‍රතිපෝෂණ ලබා ගැනීම සඳහා සදාචාරාත්මක බඳවා ගැනීමේ මාර්ගෝපදේශ ශ්‍රමික ලියාපදිංචි සහ පැමිණිලි කළමනාකරණය සඳහා ඩිජිටල් පද්ධතිය සහ පැමිණීමෙන් පසු සමීක්ෂණ සහ පිටත්වීමේ සම්මුඛ පරීක්ෂණවලට අනුකූල වීම බලාත්මක කරයි. ගමනාන්ත මට්ටමින් ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික දූත මණ්ඩල ශ්‍රමික සුබසාධනයේ නිරීක්ෂණය කිරීම සත්කාරක රටේ බලධාරීන් සමග සම්බන්ධ වීම සහ පත්කම් ලැබූ කම්කරු උපදේශකයන් හෝ සුබසාධන නිලධාරීන් හරහා දුක්ගැනවිලි විසඳීම සඳහා ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරයි. ඒකාබද්ධ කමිටු සහ ආරවුල් විසඳීමේ රාමු සැපීමේ ද්විපාක්ෂික ගිවිසුම් මෙම ආන්තරණයන් තවදුරටත් ශක්තිමත් කරයි. ප්‍රශ්න 8. රැකියා සඳහා විගමනයේ පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තියා ක්‍රියාකාරී සැලැස්මේ 2023 සංශෝධනය හරහා සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සුබසාධනය ශක්තිමත් කිරීම අවධාරණය කරයි. මෙම ඉදිරි දැක්මක් සහිත ප්‍රතිපත්ති රාමුව ගරුත්වයෙන් යුතු කාර්යයන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විදේශයන් සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සාදන ලෙස සැලකීම යන මූලධර්ම මත පදනම් වේ. වත්මන් රාමුවට විදේශගත වන ශ්‍රමිකයන් නැවත හඳුන්වා දුන් ස්ථාවර අනිවාර්ය වවුම් වැටුපක් ඇතුළත් නොවන අතර පාලන ව්‍යුහයන් වැඩිදුණු කිරීම සාධාරණ බඳවා ගැනීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ ජාන්තැත්තර ප්‍රමිතීන්ට අනුකූලව සමස්ත කාර්ය තත්ත්වයන් වැඩිදුණු කිරීම කෙරෙහි ඒ දැඩි අවධානයක් යොමු කරයි. මෙකී සන්දර්භය තුළ ශ්‍රී ලාංකික සංක්‍රමික ශ්‍රමිකයන් සඳහා අවම වැටුප් යාන්ත්‍රණයක් නැවත හඳුන්වා දීමේ හැකියාව ඇතුළුව පවතින ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම සඳහා අමාත්‍යාංශයේ නිසි සැලකිල්ලක් දක්වයි. ප්‍රවේශම් සහගතව සාකච්ඡා පවත්වමින් මීට ප්‍රවේශ වන අතර පාර්ශ්ව කරුවන්ගේ උපදේශන ආර්ථික තිරසරභාවය සහ පවතින ජාත්‍යන්තර භාවිතයන් එහිදී සැලකිල්ලට ගැනේ. ඕනෑම අනාගත ප්‍රතිපත්ති තීරණයක් සමතුලිත සාක්ෂි මත පදනම් වූ සහ විදේශයන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගෞරවය සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීමේ ප්‍රධාන ඉලක්කයට අනුකූල වන බව සාතික කිරීම අඩමුණු කෙරේ. ප්‍රශ්නයේ 9 කොටස. ඔව්, සත්කාරක රටවල වැටුප් සූරා කෑමේ අවදානම අවම කිරීම සඳහා බලපත්‍ර ලාභී ශ්‍රී ලාංකික බඳවා ගැනීමේ ආයතන සඳහා විශේෂයෙන් ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා සම්මත වැටුප් මාර්ග උපදේශ මිනුම් සලකුණු නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටී. ප්‍රශ්නයේ 10 කොටස. ඇත්ත වශයෙන්ම මැද පෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියන 1.3ක් පමණ සිටින බැවින් වාර්ෂික ප්‍රේෂණ විභවය සැලකිය යුතු එකකි. වැටුප් ආරක්ෂණ යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීම සහ පැහැදිලි වැටුප් ප්‍රමිතීන් හඳුනා දීමෙන් ශ්‍රමික සුබසාධනය සහ විදේශ විනිමය ඉපැයීම වැඩි දියුණු කළ හැකිය අමාත්‍යාංශය මේ හඳුනාගෙන මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ක්‍රියාකාරීව සකස් කරමින් සිටී. ගරු
කථානායකතුමනි,
අමතුමනි, මම බොහොම අගය කරනවා තමයි සවිස්තර උත්තරයක් මේ ලබා දීම සම්බන්ධයෙන්. ඔබතුමාගේ අමාත්‍යාංශ තුළ සංචාරක කර්මාන්තයෙන් මිලියන 4 මම හිතන්නේ පිටරට වැඩ කරන අය තුළින් මිලියන 700ක් මාසකට ලැබෙන එක. මේකෙන් මගේ අරමුණ වූයේ මේ 2016 අපේ අඩුකාරී තිබ්බ 300 අද ඒක පුළුවන් තර ඉක්මනට ඔබතුමා සරකා බලලා ඒක නැවත ප්‍රතිපත්තියක් වශයෙන් කටයුතු කරන්න. දැන් මේක තුළ ලංකාවේ වැඩ කරන පිටරට අය මේ මොහොතේ මහිතන 175 250 විතර තියෙනවා නම් මේක 350කට වැඩි කරන්න පුළුවන් නම් ඔබේ මාසිකව ලැබෙන US ඩොලර් මිලියන් 700 කතා නැගතුමනි අපිට US ඩොලර් බිලියන් 1.1ක් මාසිකව වැඩි කරන්න පුළුවන් හැකියාව තුලින් තියෙන්නේ. දැන් ෆිලිපීන්, නේපාලය, බංගලාදේශය, ඉන්දියාව මේක බය නැතුව ක්‍රියාත්මක කරනවා. මම දන්නවා ඊයේ ඔබතුමා අවංක උත්තරයක් දුන්නා මේ වගේ අවස්ථාවක අපි ඩොලර් එක සෙල්ලම් කරන්න බැරි නිසායි ඒක තියෙන්නේ. හැබැයි මම හිතන විදිහට නිර්භීතව කරන්න පුළුවන් වුණොත් අපේ වැඩ කරන අහිංසක සේවක පිරිසට මීට වැඩිය 125ක විතර ප්‍රමාණයක් අපි උපයා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන බය නැතුව කරන්න. ඒ විතරක් නෙමෙයි මම හිතන විදිහ ගිය ආණ්ඩු කාල පරිච්ඡේදයේ මැද පෙරදිග ඉඳන් කොරියාවට, ජපානයට, මැලේසියාවට ඒ වැනි රටවල් වලට ආක්‍රමණය කරා. ඉතින් මේ සම්බන්ධයෙන් අවම වැටුපක් දාන්න මොකෝ මේක සිංගප්පූරුවේ තියෙනවා, ජපාන් වල තියෙනවා. ඉතින් මේක කොරියාවයි මැලේසියාවට තැති කරොත් මං හිතන විදිහට ඔබතුමා මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුත්තක් කරන්න පුළුවන් වේවි කියන එක මම විශ්වාස කරනවා කතානායක.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2019ට පෙර අවම වැටුප ඩොලර් 300ක් කියලා නියම කළා තිබුණා. නමුත් අපි කවුරුත් දන්නවා 2019න් පස්සේ පාස්කු ප්‍රහාරය ඇති වුණා, කොවිඩ් වසංගතය ආවා, ආර්ථික අර්බුදයක් ඇති වුණා. මේ තත්ත්වයත් එක්ක අපි ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට පැමුණා. ඊට පස්සේ නැවත ආර්ථිකය යථාවත් කරන්න විදේශ ප්‍රේෂණ, ඒ වගේම සංචාරකින් ලැබෙන විදේශ මුදල්, ඒ වගේම විදේශ අපි අපනයනේ ලබා ගන්න ආදායම ප්‍රධාන ඉලක්කයන් වෙලා තියෙනවා. අද ඒත් ක්‍රියාමාර්ග තුනෙන් අපි විශාල ආදායමක් ලබමින් තියෙනවා. එකවර අවම වැටුපක් අපි නැවත තීරණය කරොත් අපිට ඒ රටවල් වලින් ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතුයි. කොමුණත් ආර්ථිකයේ යම්කිසි ස්ථාවර මට්ටමකට පැමිණීමට සමාන්තරව අවම වැටුප තීරණය කරන්න අපි දැනටමත් සාකච්ඡා, පූර්ව සාකච්ඡා පවත්වමින් තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තු ස්ථාර නියෝග 8හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? පූර්ව භාග 11:30ට පාර්ලිමේන්තු ස්ථාර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30ට කතානායකතුමා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුයි යෝජනා කරමු.
සභාව එකඟද?
ආයි.
ගරු ශානික්‍යන් රාසමාණික මහතා.
Honorable Speaker, I present Colombo Association of Language Skills and Dramatic Art Incorporation Bill. Thank you.
Honorable Satyalingam to second.
I second it.
සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2025 ජූනි 20 සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි මම යෝජනා කරා.